പവിത്രനാഥ സ്വാമിന്വാസനത്ത് സംബന്ധിച്ച ഇന്നുവ ഇന്നുവാസനായി താമ ഗൗരവം പാദ നമസ്കാരം പിന്നുവ ഏകം മീ വടസാണ മുഴുക്കു മേവന് സംവിധാനീകരണ അപ്പൊ മഹാചാര്യ കൊക്കൾക്ക് മാതാവത്ത് താമ ഗൗരവം പിന്നുവ മഹാചാര്യ കൊക്കളി മാതാ ആരാധനാക്കുന്നു മീ സഹച്ചാവ് സുഹൃത്ത് പദ്ധതി ആരംഭിക്കുന്ന പാവത്താകുന്ന തീർന്ന സർണ
తెరవన్ సరణాయ్ సునంద మహాత్తేతులు నోటన అదత్త అపి స్వామి నహంసెల సంబంధ విలా ఇన్నవా ఇట హెమ దేనా వెనువెన్న విశేషం అపి తనమాళ్ళిల జ్ఞాన విమల స్వామి నహంసే దెపా నమస్కార పూర్వకవ హెమ దేనా వెనువెన్న పిలిగన్నవా మే සාකච්ඡාව පවත්වගෙන යන හැටියට අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
එහෙම අපි ස්වාමීන් වහන්ස කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලා අහන්න කියමු නේද
හොඳයි ඒක ගොඩක් තියෙනවා
ඔව් කාට හරි ගැටලුවක් මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් යොමු කරන්න නැත්තා අපි ස්වාමීන් වහන්ස දැන් එන්න එන්න මං හිතන්නේ අලුත් අය සම්බන්ධ වෙනවා ඒ නිසා හිත අපි කතා කරගෙන යන්නේ කොහොමද ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තා ඒ මාර්ගයට අනුගත වෙන්න මොනවද කරන්න ඕන ඉතින් මේ ගමන ප්‍රඥාවත් එක්ක යන ගමනක් ඒ ප්‍රඥාව වැඩෙන්න මොන වගේ දේවල්ද වෙන්න ඕන කරන්න ඕන කියන පැත්තෙන් තමයි අපි සාකච්ඡාව කරගෙන ගියේ ස්වාමීන් වහන්ස අපිට මේ තව පොඩ්ඩක් සිහිපත් කරලා දෙනවද එහෙමයි
හොඳයි එතන්දී අපි ගත යුතු අදහස තමයි ප්‍රඥාව වැඩෙන්න නම් කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දන්නවා ලෝකයේ තුල සත්‍යයක් පැහැදිලි කරනවාටත් වඩා ලෝකයේ උත්තරීතර සත්‍යයන් ගොඩාක් දෙනෙක් ලොකු චින්තකයෝ ලෝකයේ තුල සත්‍ය ලෝකේ රැඳී ඉන්නකොට ලෝකයේ තුල ඉතාම ප්‍රණීත මට්ටමට ජීවිත පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දහම් කාරණාවන් ඉතාම හොඳින් පැහැදිලි කරලා දේශනා කරා. එතනදී බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමේ වටිනාකම තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් සමේ සසරෙන් එතර වීමක් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. දුකෙන් එතර වීමක් පිළිබඳව මේ සක්කාය නිරෝධයක් පිළිබඳව දහමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කාරණයේදී අපට තනියෙන් ඒක කරන හැක්කක් නෙවෙයි. තනියෙන් කොච්චර උත්සාහ ගත්තත් මේ දේ මට කරගන්න පුළුවන් කියන දේ අවදාවත් ඒක ආපහු මම තමන් තහවුරු වෙන හමාර වෙනවා මිසක මේ ආපහු තමන්ගෙම දෙයක් එක තමයි කටයුතු වෙන්නේ. ඉතින් අර ඒ නිසා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය ප්‍රඥාගෝචර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ඔය කිං මූලක වගේ සූත්‍රයකදී පැහැදිලි කරනවා හරය මොකද්ද කියන අනුයි සමින්දි වගේ සූත්‍රයකත් හරය එකම හරයයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විමුක්ති සාරා කිං සාරා මොකද්ද හරය මොකද්ද කියන පැහැදිලි කරන්නේ එකම හරය විමුක්තිය. ඒතර විමුක්තිය හරයක් නම් විමුක්තිය කියන්නේ ඒ කියන්නේ එතන විමුක්තිය හරයක් හැටියට පෙන්වන්න බෑනේ එකම හරය. ඊට මෙහා තියෙන ඔක්කොම දේවල් ගැන අපි කතා කරන්නේ මේ හරයක් නැති හිස් දේවල් හැටියට. තොර දැම විමුක්තිය කරා දැන් එකැනෙ මෙතර සියරු දෙනාම හරයක් නැති දේවා එකම හරය විමුක්තිය. තොර මෙතරෙන් එතර වෙන්න නම් උපකාර වෙන්නේ අන්න ඒකින් මූලක සූත්‍රයේදීම පැහැදිලි කරනවා. එතන්දී එතරවීම එතර වෙන්නේ පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා. මේ සියලු ධර්මතාවයන්ගෙන් එතර වෙන්නේ මොකෙන්ද? පඤ්ඤුත්තරා ප්‍රඥා උත්තරා කියන එකනේ. ප්‍රඥාවෙන් එතර වීම තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. නම් ඒ ප්‍රඥාවකින් බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කිං මූලක සමින්දි වගේ සූත්‍රවලදී ප්‍රඥාවෙන් නම් ඉතර වෙන්නේ කවදාවත් මට මගේ සිතුවිලි වලින් මම හිතලා මගේ මැදිහත් වීමකින් මේ කිසිදු කාරණයකින් ඉතර වෙන්න බෑ නේද? එතකොට දැන් ප්‍රඥාවෙන් ඉතර වෙනවා නම් එහෙනම් අපි කළ යුත්තේ මොකද්ද? ප්‍රඥාව උපදවා ගැනීම. අන්නේ ප්‍රඥාව උපදවා ගැනීමෙදී අපිට මහත්සේ උපකාරක වන ධර්මතා කාරණා ටිකක් තමයි මේ දවසන අපි ගරුතර ස්වාමීන් වහන්සේ තව ධාරණය කරන මේ පැහැදිලි කරනවා. ධර්මයක් ඇහුනොත් ඒ අහන කෙනා එතනින් එතර වෙනවා. ධර්මයක් ඇහුවොත් එයා නතර වෙන්නේ එතර වෙනවා. දැන් මේ ධර්මයක් අහන්න මේ සුදුසුත්වයක් තියෙන්න ඕන, සුදුසුකමක්. මේ සුදුසුකම කියන දේ අපේ පැත්තෙන් හදාගත්තොත් ඒ කියන්නේ අපේ පැත්තෙන් සක්කස් වුණොතින් අනේ කියන්නේ කෙතක් සරු කෙතක් වෙද්දී ඒ සරු කෙතේ තමයි බොහොම සරු බීජයක් වර්ධනය වීම කියන කාරණය සිද්ධ වෙන්නේ. ඒ වගේ අපේ මුළු බිමක් නම් මේ පැත්තේ තියෙන්නේ. එහෙම නැත්නම් අපේ සිමෙන්ති ඇතුරු පොළවක නම් බීජ කොච්චර කියන්නේ ඒ බීජවල සාපාලිතාවය කොයිතරම් වුණත් ඒක මේ වැඩෙනවා කියන දේ අපි කිසිදු දිනක බලාපොරොත්තු විය නොහැක්කක්. ඉතින් අර ඒ නිසා විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ඒ කාරණේ තමයි අර මේ කෙත කියන දේ සකස් වෙන්න නැත්නම් මේ සුදුසුත්වය කියන දේ සකස් වෙන්න නම් මොකද කළ යුතු දේවල් අන්න පැහැදිලි කරනවා. ඒකට හේතු හදන්න ඕන, හේතු හදන්න ඕන. හේතු හදන්න ඕන කියලා කියන්නේ දැන් පෙර පිනකට අපිට දහමක් ඇහෙද්දී ධර්මය අහනකොට ඒ පෙර පිනකටනේ අපිට කල්‍යාණ මිත්‍රයෙක් ධර්මයක් අහන අවස්ථාව සැනසෙන්නේ. ඒක අහගත්තට පස්සේ ඒ ලැබිච්ච පින කියන දේ ඒක අඛණ්ඩ කරගන්නට ඕන, පවත්වාගෙන යන්න ඕන. අන්නේ පින පවත් ගෙන යනකොට තමයි එයා ඒ කියන්නේ පින පවත්වාගෙන යනවා කියලා කියන්නේ. අපි දැන් වැඩිහිටියන්ට ගෞරව කරොත්, චෛත්‍ය බෝධින් වහන්සේලාට, බුදු පිළිම වහන්සේලාට ගෞරව කරනොතින් අපිට මොනවද ලැබෙන්නේ? අපිට ශ්‍රේෂ්ඨ ජීවිත, ඒ වගේම අපට කියන්නේ උසස් ජීවිත ලැබෙනවා, ඔවුන්ගේ රැකවරණය සැනසෙනවා. ඒ වගේ දේවල් අසරණයන්ට පිහිටක් පිරිසරණක් වෙද්දී අනේ ඒ වගේ දේ නිරෝගී සුවය වගේ දේවල් චිරජීවනය වගේ සැලසෙනවා. දැන් ඊතර වී ඒවත් අපි කළ යුතු දේවල්. දැන් ඒ අතරෙදී අපි මේ ධර්ම කියන දේවල් අපිට ලැබෙද්දී අන්න එතෙන්දී ඒ අපිට ලැබිච්ච පින තවදුරටත් සකස් වෙනවා, ඒ තවදුරටත් දියුණු වෙනවා, සක්‍රිය වෙනවා. මොන කාරණාත් එක්කද? ධර්මයට අදාන ක්‍රියාකාරකම් එක්ක. ඒකෙන් ධර්මයට අදාළව අපි හිතමු දැන් මෙන්න මේ අද මේ සාකච්ඡාව කියන මේක සාකච්ඡාවට මැදිහත් වෙනවා නම් කවුරු හරි මේක සංවිධානය කරනවා නම් අවස්ථාව සලස්වනවා නම් ඒ පසුබිම හදන කෙනා මොකද කරන්නේ? පිරිසකට ධම අහන්න අවස්ථාව සලස්වනෝනේ. මේ ඊළඟට කල්යාණ මිත්‍රයන් සමාදන් කරනවා නම් ඊළඟට අපේ ජීවිතේ අපි මේ තමා කිර ගන්න එකම වැරද්දක්නේ. නිසා අපිට පුළුවන් මට්ටමට කියන්නේ අපි දන්න දහම් කරුණු තව කාට හරි කියලා දෙන්න උත්සාහ කරනද්දී, තව කෙනෙක් පැහැදිලි කරද්දී ඒකට සවන් යොමු කරන්න පුළුවන්කම තියෙදී අනේ දහමත් එක්ක අදාළ දේවල් අර එතකොට අපේ මේ කාරණාවල් උපකාර කරගෙන අර අපේ චින්තනය අවදි කරන්නට බුදුරජාණන් වහන්සේ අර සිතීමේ හා විමසීමේ සක්‍යතාවය ඉස්මතු කරගන්නට අවශ්‍ය වන අනේ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් පිනට ලැබෙද්දී අපි ඒ ලැබිච්ච පින තව තහවුරු කරගැනීම තහවුරු වෙන්නට ඕන. අත්පත් කරගැනීම සහ තහවුරු කරගැනීම කියන්නේ තවත් දෙයක්. අපි පුංචි උපමාවක් කිව්වොතින් දුටු ගෙමුණු කියන්නේ ගාමිණී අබේ මහ රහතුමා අපේ එදම පුංචි උපමාවක් කියන්නේ අපි හිතමු එලාල වික්‍රමාන්ත එක්ක කරපු යුද්ධයේදී කියන්නේ භූමිය අත්පත් කර ගැනීම කළා. ඊට පස්සේ ඒ වගේ කියන්නේ සංගරත්නය කියන්නේ යුද්ධ පෙරමුණේ වැඩි කියලා කියනවනේ. ඒ අතරතුර වැඩලා ඒ තැන්වල වැව් දාගයක් හදලා අන ස්ථාවර කරගත්තා. අන්නේ ඒ වගේ අපි මේ සසරේ කරපු යම් පුණ්‍ය මහිමයක් නිසා අපිට දහම ඇහෙන්න අවකාශය හැදිලා තියෙනවා. ඒ අන්නේ ඒක එහෙමම පවත්වගෙන යන්න නම් අර කල්යාණ මිත්‍රයන් සමාදන් කරවීම, ධර්මය අහන අවස්ථාව සනස්වා ගැනීම, දන්න මට්ටමින් ධර්මය සාකච්ඡා කිරීම සහ සවන් දීම කියන කාරණාවන් ඉතාම වැදගත් වෙනවා. අන්නේ ඒ අතරෙදී බුදෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේනවනේ. අපි හිතමු සූත්‍රයක් අපි කාටත් කියවන්න සහ ලියන මේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ එහෙම හැකියාවන් තියෙන පින්වතුන්නේ පිරිස්නේ සම්බන්ධ වෙන්නේ දහමක් හොයන්නේ අවශ්‍යතාවයේ ඉස්මතු වෙච්ච. අනේ ඒ අයට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යයිනේ. කියන්නේ මුලින්වත් මැදින්වත් අගින්වත් කොහින්වත් මේ අයින් කරන්න බෑ. මොන අපිට පුළුවන් යම් කිසි සූත්‍ර දේශනාවක් අරගෙන ඒ සූත්‍ර දේශනාව අපිට නිහඬව පැත්තක ඉඳලා අපිට තේරෙන්නේ සංජායන කරන්න පුළුවන්, කටහුරු කරගන්න පුළුවන්. මේ දැන් අපි කාටත් අපි දන්නවනේ අපිට හුරු සූත්‍රයනේ කරණීය සූත්‍රය. ඉතින් කරණීය සූත්‍රය වේද කටපාඩම්. අපිට ඕක පුංචි කාලේ ඉඳලා අපිට කටපාඩම් තිබුණනේ. ඒ කටපාඩම් තිබීමත් එක්ක දැන් ඕකේ දැන් අපිට මේ කරණීය සූත්‍රය මොකද්ද මේ කියලා දෙන්න. මේ දැන් කසක්කෝ කියන්නේ ඇයි? මේ උජෝ කියන්නේ ඇයි? සෝජෝ මේකේ තේමාව මොකද්ද? දැන් කරණීය කරන්නලු අත්ත කුසලේන අර්ථය කැමති කෙනා යම් සන්තම් පදම්. මෙන්න ශාන්ත පදයක් තියෙනවා. සන්ත අවිසමෙච්ච. අවිසමෙච්ච කියලා කියන එක දැන් කපාලියෙන් අපි පාඩන්නේ. ඕකේ අපි සිංහල තේරුම හොයා ගන්නවා. මේ අවිසමෙච්ච කියන්නේ අවබෝධය කරා යන්න ඕන කෙනාටලු. කෙනාට. මෙන්න මෙයා ගාව මෙන්න මේ ධර්ම මේ ಗುಣධර්ම මෙන්න මෙහෙම පුරුදු වෙනවා. මෙන්න මේකේ අවසානේ කියනවා මේ නහි ධාතු මේ ගබසියන් පුනරේතීති. මෙන්න නැවත මව් කුසකට එන්නේ නැහැ කියලා කියනවා. අම්මේ මෙහෙම කියන්නේ කො රහතන් වහන්සේ නමක් වෙනුන එහෙම නැත්නම් මේ අනාගාමීත්‍ය දක් මේ අපිට හුරු පුරුදු වෙච්ච මේ සූත්‍රේ තියෙන්නේ මේ ආපහු මේ දස්සනේන සම්පන්නු මේ දර්ශනයකින් යුක්තයි දිට්ඨි ජානුපගම්ම සීලව සීලෙන් යුක්තද හැබැයි ඒක දෘෂ්ටිවලට ගිහලා නැහැ ඉදු නැහැ කියලා කියනවා. අර සජ්ජා දැන් ඒකේ අර සජ්ජායනාව තියෙන නිසා නේද අපි ඒකේ මේකේ තේරුම හොයාගන්න. මේකේ මොකද මේ තේරුම? තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් ඒකත් අහගන්නවා දන්න කෙනෙක්ගෙන්. ඊට පස්සේ මේකෙන් කියන්නේ මොකද්ද කියන අදාළ දේශනාව තියෙනවා. ඉතින් අර එහෙම හොය අන්න දැන් ඒකෙන් කුළු ගන්නන්න උත්සාහ ගත්තේ සමහරට සතිපට්ඨාන සූත්‍රයේ පාඩම් ගොඩාක් දෙනෙක්ට. ඒ කියන වචනය මුලින් පටන් ගත්තොත් පුළුවන්. අන්න කෙනෙකුට සංජායනා කිරීම. අන්න සංජායනාව ඉත්තදම්ම සූත්‍රයේ පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ සජ්ජායනා කිරීම කියන්නේ බහුශ්‍රුත භාවයට ආහාර. දැන් අපි කාලයක් කතා කරා නේද අපි කාටත් උරුවෙනි ප්‍රඥාවට ආහාර වෙනි සුසුසා පරිපුච්ඡා වගේ බහුශ්‍රුත භාවයට උපකාර වෙන සජ්ජායනාව කියන එක. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවන්නේ. අන්නේ අතරතුරේදී අපේ ಗುಣධර්ම කියන දේවල් පුළු කියන්නේ ಗುಣධර්ම කියන දේවල් හිත හිතා හදාගන්න ධර්මය හදි මේක වෙනවා ඇත්තටම. ඒ කියන්නේ අපේ අඩුපාඩුකම් මගේ ඇරලා යනවා. ඒ අතරතුරේදී කල්යාණ මිත්‍රයාට නැමෙන්න ඔය වගේ කාරණාවන් කරද්දී ඇත්තටම පින්වතුනේ අන්න ඒ සුදුසුත්‍රය කියන දේ මේ සුදුසුත්‍රය තියෙනවා නම් සාරෝකෙත්තක තමයි සාර බීජයක් රෝපණය වෙන්නේ. අන්න එහෙනම් සාර බීජයක් ලැබුණාට සරු බීජයක් ලැබුණාට මේ පැත්තේ ශේෂ්ත්‍රයේ දුබලතාවයන් තියෙනවා නම් එක හරියට රෝපණය වෙන්නේ නැහැ, පැලවීම ගැන කතා කරන්න බෑ. ඇත්තටම මේක පැලවෙන. ඉතින් අර ඒ නිසා පිනතුනේ මේ අර අපිට එහෙනම් අපේ පැත්තෙන් මේ පැත්තෙන් කර මේ නිතර ධර්ම සාකච්ඡා කිරීම, ප්‍රශ්න කිරීමනේ, ශ්‍රවණය කිරීම, ඒක අර ප්‍රශ්න කරනවා කියලා කියන එකෙන් අපිට ඉන්න මට්ටමින් නේද? සමහර කෙනෙක් මේ මම මේ ප්‍රශ්නේ අහන එක හරිද දන්නෙත් නැහැ, වැරදිද දන්නෙත් නැහැ, මේක මේ යෝග්‍යද දන්නෙත් නැහැ. ඒ කොහොම වේවා, ඒ කියන්නේ මම ඉන්න මට්ටමින්නේ නේද උඩට යන්නේ. දැන් උනාද සූත්‍ර දේශනාවක් කරා සුන්දරිය ගැන සූත්‍රය. එයා භාග්‍යතුන් වහන්සේකින් අහන්නේ මොකක් ගැනද? අහන කාරණය තමයි මේ යාගයක් කරන්නේ කොහොමද කියලා. නමුත් අන්තිමේදී බුදුරජාණන් වහන්සේ යාගය ගැන පැහැදිලි කරලා තියෙනවා. අන්තිමේදී රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අපි රවි මහත්මයා සිහිපත් කරන්නේ අර නිකන් මේ නිතරම වගේ අර ගෝවියා ගැන කසී භාරද්වාජ. අන්න එයාගේ ජීවිත අත්දැකීම එක එතනින් එහාට යන්න අන්න එතනදී පැහැදිලි කරනවා. කෙන කෙනා ඉන්න තැන් වලින් තමයි මේ කියන්නේ ඉන්න තැනින් තමයි ඉස්සරහට යන්නේ. ඉතින් අර ඒ නිසා ඒ වගේ කාරණාවල් අපේ සුදුසුත්වය කියන කාරණේදී අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒව කරද්දී ප්‍රඥාවට පරිෂ්කාර ප්‍රඥායට සඳහා ප්‍රත්‍ය තමයි ඒ තුළින් අවධාරණය කෙරෙන්නේ. ඉතින් ඒ වගේ කාරණා ටිකක් තමයි මූලික වශයෙන් සිහිපත් කරන්නේ.
එහෙමයි සයින්හන්ස තෙරුවන් සරණයි. දැන් එහෙම දැන් කියාගෙන යනකොට දැන් අපිට හිතෙනවා දැන් ගොඩක් වෙලාවට ඔය වගේ ඒ කියන්නේ දේශනා අහන්න ලැබෙනවා හුඟක්. දැන් ඒවයිදී කියන්නේ මේ පින් කරන්න, ගුණ ධර්ම පුරා ගන්න, ඒවා දැන් ඒවා නරකයි කියනවා නෙවෙයි. ඒවා ගොඩක් අහන්න ලැබෙනවා. ඒත් අපි දැන් මේ ගොඩක් අය මේ මම හිතන්නේ මෙතෙන්ට එකතු වෙලා ඉන්නෙත් මේ දැන් ලෝකෝත්තර මාර්ගෙට යොමු වෙන්නේ කොහොමද කියන එක. මෙතන මේ හුඟක් දැන් පිරිස ඇත්තට මෙතන ඉන්නේ බණ අහන, සාමාන්‍ය බණ අහන්න නෙමෙයි, අර මාර්ගේ වඩන්නම අදාළ ඒව හොයන විශාල පිරිසක්. ඉතින් වයින් හිතනවා අර දැන් කරුණු අන්නේ සර්ව සම්පූර්ණ වෙලා නැහැ. ඒ වුණාට යම් කිසි මට්ටමකට හරි අපේ පුණ්‍ය ශක්තියක් තිබුණා හින්දා තමයි මේ වගේ දහමක් අඩු ගන්න ඇහෙන්න සාකච්ඡා කරන්න මට්ටමකටවත් යොමු වෙන්නේ කියලා. ඉතින් අපි මෙතෙන්දි දැන් අර වහන්සේ සඳහන් කළා මේ අනේ ශාසන වල දැන් දෙයක් හම්බ වුණත් නැත්නම් මේ මූලිකව දෙයක් හම්බ වෙන්නේ කෙනෙකුටනේ. මම හිතන්නේ අපි දැන් බුදුරජාණන් වහන්සේගේ දහම මූලිකව වෙනස් වෙන්නේ ඔතනින් නේද? කියන්නේ අපි සක්කාය දිට්ඨිය කියන තැන. දැන් අනිත්‍යමත්‍ත්‍ිකාමීන් කෙලින්ම බැලුවේ මේ උදාහරණයක් විදිහට රාග ද්වේෂ දුරු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දෙන්නලා දුන්නේ ඉස්සෙල්ලා වෙන්න ඕන සක්කාය දිට්ඨිය දුරු වීම. එහෙම නැත්නම් මේ තමා කියන එකෙන් මිදෙන්න අවශ්‍යයි නේද මුලින්ම සයන්ස්?
ඔව්, මේ එතෙන්දි සිහිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ දුකෙන් ඈතර වීම, ඒ වගේම සකාය නිරෝධය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් අර ඒ එහෙම ධර්මයක් දේශනා කරද්දී ඒතෙන්දී අර මූලික වශයෙන්ම පැහැදිලි කරන්නේ දැන් ලෝකේ ඉන්න සියලු දෙනාම පැහැදිලි කරේ ඒ අයත් ඇත්තටම එදා ඒ අයගේ අවංකම චේතනාව උනේ, එයාගේ අවංක අදහස උනේ මේ දුක්ඛිත ලෝකයෙන් ඈතර වීම කියන කාරණය. ඒ අයගේ පැත්තෙන් බලනකොට ඒ හැමෝම දෙනාගේ මත අරමුණ විමුක්තියම තමයි, වෙන මොනවත් නෙවෙයි. ඒකට ඒ ප්‍රතිපදාවත් එක බලනකොට ඒ විමුක්තිකාමීත්වය කියන කාරණය අවධාරණය වුණා. ඒ විමුක්තිකාමිත්වය කියන දේ අවධාරණය වුණා ඒ අයගේ පැත්තෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙන මොනවත් නෙවෙයි, විමුක්තියම තමයි. අර මාර්ගයේ පැත්තෙන් බලද්දි ඒ ඒ අය සාධාරණ වෙද්දී ඕක ධම පැත්තෙන් බලද්දි තමයි ඇත්තටම මේ ඒකේ අර ඒ ඉන්න තැනත් එක බලද්දි තමයි අර කියන්නේ ඒ අයගේ යෙදවුමත් එක්ක බලනකොට නිවීම නිවන නිවනමයි අරමුණ. දැන් අර අපිට මතකයි අර ඒක මේ විනය පිටකයෙන් සඳහන් වෙනවා අර මේ මට හරියට නම් මතක නෑ ඒක නම් මත ඒක සරේට මූලවට එන්නේ නැහැ. ඒකද කියනවා මේ බුදුරජාණන් වහන්සේ විශ්මය පාන වෙන්න පුළුවන්, මේ ඉර්ධිපාන වෙන්න පුළුවන්, හැබැයි මං වගේ රහත් නෑ කියලා කියනවා. අන්න එහෙනම් ඒ කාලේ දැන් අපි හිතමු මේ බාහ්‍ය දරුචේරිය ඒ අයත් මේ රහතන් වහන්සේ නම කියලානේ හිතාගෙන හිටියේ. එතකොට ඒ අය කවුරුත් යමු වෙලා හිටියේ ඒ කාලේ රහත් වෙන්න, ඊවසේ නිවන් දකින්න, විමුක්තිය පිණිස තමයි. ඉතින් අර එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමුක්තිය පිණිසමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ඒ විමුක්තිය පිණිසම ධර්මයේ දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේ අර එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නෙම අර සක්කායෙන් ඈතර වීම පිළිබඳවම තමයි සොකීයත්වයම. දැන් සොකීයත්වයම කියනකොට තමා මම ඔය වචන ඔක්කොම විවහාර ඔක්කොම ඔක්කොම ඒ විවහාර ඔක්කොම කතාවක් නැති වෙනවා යනවා කතාවක් නැති වෙනවා. ඉතින් අර මුලදීම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් කියන්නේ අපිට තියෙන අර එහෙම දෙයක් තේමාවට ගන්න අර කාරණයක් තමයි අර සත්‍ති වර්ගයේ සංයුක්ත නිකායේ පැහැදිලි කරනවානේ අර සූත්‍රයේදී අර සත්‍යාවියෝ මට්ටෝ දෛහමානෝ මට්ටකේ සක්කාය දිට්ඨිපානාය සතෝ භික්ඛූ පරිබ්බජේ කියලා කියනවනේ. ඒක එක දවසක් දෙවියෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ සත්‍යය මෙච්චර මේ අපහසුතාවයෙන් මේ සසරට වැටිලා මෙහෙම දුක් විඳින්නේ කාමරාගය නිසා නේද කියලා අහනවා දෙවියන් ප්‍රශ්නේ. දැන් මොකද ඒ කාණිත් කාමරාගය දුරු කරන්න පිරිස යොමු වෙලා හිටියේ. දැන් පළවෙනි ධානය කියලා කියන්නේ මොකද්ද? විවිච්ඡේහි කාමේහි විවිච්ඡේහි අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං විවිතිසුඛං පටමජ්ජානං ප්‍රසම්පජ්ජ විහෙරති කියලා නේ පැහැදිලි කරන්නේ. එතෙන්දිත් අර විවිච්ඡේහි කාමේහි සංකල්ප රාගයත් එක්ක කාමයේ නේ එතන කතා කරන්නේ. ඒකෙන් ඈත් වුණාට පස්සේ යම් සුවයක් නොතිබුණා නොවේ. ඒ කියන්නේ ඊටම ප්‍රණීත සත්‍යතම සුවයක් සාන්තිදායක සුඛදායක සකවතු ප්‍රණීතත්වයක් යම් මිදීමක් හිටපු මට්ටමින් මිදීමක් කියන දේ නොතිබුණා නෙවෙයි. ඉතින් අර නමුත් එතෙන්දී අර තමා කියන දේ කුළුගෙන දැන් ලෝකයේ ඒ කියන්නේ කාමචර කාමය අනුභව කරන ලෝකයේ වේවා නැත්නම් රූප ලෝක වේවා අරූප ලෝක වේවා ඒ අයට කියන්නේ ඒ අයට තමා කියන කාරණෙන් අත්මිදීමක් වෙලා නැහැ. ඒ හැමෝටම සක්කාය කියන දේ වරද්දවන අරගෙන දෘෂ්ටියක් හැටියට සක්කාය දෘෂ්ටියත් එක්ක හිටියා. ඒ නිසා තමයි අර දෙවියන්ට උත්තරයක් දෙන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යාවිය ඕමට්ටෝ. ඒ කියන්නේ සත්‍යකින් මේ සත්‍ය කියන්නේ මේ සත්‍යකින් නැ සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානව මතකින් සත්‍යකින් පහර කෑවෙකු එයා බලබලා ඉන්නේ නැහනේ. අපි හිතමු වර්තමානයේ කවුරු හරි වර්තමානයේ තියෙන අසනීපයක් මොකක් හරි වෙනවා. මේ අපි හිතමු මේ වසංගතේ තමයි එයා බලබලා ඉන්නේ නැහනේ අවශ්‍ය ප්‍රතිකාර සඳහා යමු වෙනෝනේ. ආය අනිත්‍යව මොනවත් බලන්නේ නැහනේ. ඒ වගේ සත්‍යකින් පහර කෑවොත් බෙහෙත් යනවා. ඩයිහමානව මතකින් ඉස ගිනි ගත්තොත් මේවා අපි අහල හුරු පුරුදු උපමා පින්මතුනේ. දැන් අපි කාලාන්තරයක් තිස්සේ බණ අහද්දී අහලා හොඳට හුරු පුරුදු සමහර කෙනෙකුට කටපාඩම් එක දැන් මම මුලින් කියන්න පටන් ගන්නකොට ඊටු කැලි කාරණයක් අපේ ඇත්තරම ප්‍රායෝගිකව බලන්නේ අපේ ඔළුවට ඇවිල්ලා නේද තියෙන්නේ. නමුත් ඒක වුණා නම් අපිට වෙන්න ඕන දේ වෙන ඇත්තරම නේද. එතකොට අනේ එතෙන්දි පැහැදිලි කරනවා අපේ රවි මහත්මයා සිහිපත් කළා මෙන්ම මුල්ම කාරණය තමයි මූලික කාරණය තමයි සක්කාය දිට්ඨි පහනයි. මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමයි මූලික කාරණය කියන දේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා පැහැදිලි කළා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කාට හරි මේ අහන්න දෙයක් තියනද? දැන් තමන්ගේ ඔය ප්‍රායෝගික පැත්තෙන් කරගෙන යන ඒවා පැත්තෙන් මං හිතන්නේ ප්‍රශ්න ඇති. ඒවා මේ යොමු කරන්න. එතකොට ඒ ප්‍රශ්න අහන තරමට තමයි ඉතින් මේ ඒ සම්බන්ධව මේ සාකච්ඡාව යොමු වෙන්නේ. ඔව්, නිශාන්ත මහත්මයා.
තෙරුවන් සරණයි අපි සර්. තෙරුවන් සරණයි අපි ස්වාමීනාන්ද.
තෙරුවන් සරණයි.
මෙතන අර වචන වර්ගයක් තියෙනවා, සක්කාය දිට්ඨිය. සක්කාය සක්කාය කියලා ඒ දෙක මොකද්ද අපි ස්වාමීනාන්ද? සක්කාය දිට්ඨිය සහ සක්කාය කියන මේ දෙකක් මේ විස්තර කරන්නේ මේ ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්.
හොඳයි, මං පුංචි උපමාවක් ආශ්‍රයෙන් ඒ කාරණේ පැහැදිලි කරන්නම්. ඒක මේ උපමාවට අවධානය තියාගත්තට පස්සේ සක්කාය දිට්ඨියයි සක්කායයි කියන්නේ මොකද, ඒ වචන දෙකට අර්ථයක් අපි මේ ඉස්මතු කරගනිමු. සමහරවිට මේ උපමාව කලින් අහලා ඇති පින්වතුන්, ඔන්න සාමාන්‍ය මිනිස්සේ ගමේ ගොඩේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. දැන් මෙයාට මේ ප්‍රතිශ්‍යාව හැදෙනවා, කැස්ස වගේ හැදෙනවා. ඉතින් මේ මත වෙලා තියෙන්නේ මොකද, මේ කැස්සක් තමයි මේ හැදිලා තියෙන්නේ. දැන් මේ මේකෙනා තමන් දාන විදියට මේ බෙහෙත් ගන්නවා, දේශීය බෙහෙත් හරි මොනවා හරි. දැන් මෙයාගේ ඔළුවේ තියෙන කාරණේ තමයි මොකද, මට මේ කැස්සක් සාමාන්‍ය කැස්සක් තියෙන්නේ කියලා. එතකොට දැන් මට තියෙන කාරණේ තමයි මට මේ කැස්සක් තියෙන්නේ. එයා ඉතින් දන්න කියන දැන් ඔය සමහරට තමන්ගේ අත් හදා බැලීම් හරි කාගෙන් හරි අහගෙන හරි අර හුරුවට බෙහෙත් කරනවා. බෙහෙත් කරලා එයා මොකද්ද කරන්නේ? දැන් මේක සනීප වෙන්නේ නැහැනේ. සනීප වෙන්නේ නැති වුණාට පස්සේ කරන කාරණේ තමයි එයා යනවා මේක මට තනියෙන් වැඩි කරගන්න බෑ. යට ඉතින් හැබැයි අදහස එන්න ඕන මේක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක්. මේ මොනතරම් මේ ගොඩ වෙදකම් වටින් පිටින් කරාට මේක නතර වෙන්නෙත් නැහැ. නතර වෙන්නෙත් නැති වුණාට පස්සේ මොකද කරන්නේ? මෙයා යනවා වෛද්‍යවරයෙක් හමු වෙන්න. වෛද්‍යවරයා හමු වෙන්න ගියාට පස්සේ වෛද්‍යවරයා මොකද කරන්නේ? වෛද්‍යවරයා මෙයා සම්පූර්ණයෙන්ම මෙයා ඉතින් අවංකවම තමන්ගේ තියෙන රෝග ලක්ෂණ ලේඩ මෙන්න මේකයි මෙහෙමයි කියලා කියනවා. ඊට පස්සේ ඒවත් පාදක කරගෙන හැබැයි වෛද්‍යවරයාට රෝග ලක්ෂණ වලින්ම කියන්න පුළුවන් මෙයාට මොන වගේ රෝගද. දැන් වෛද්‍යවරයා මේ පරීක්ෂා කරලා බලනකොට ඇත්තටම මෙයාට තියෙන්නේ පිළිකාවක් තියෙන්නේ. මේක උපමාවක්. දැන් පිළිකාවක් තියෙනකොට වෛද්‍යවරයා දැන් මෙයාට දැන් මේ රෝගියා කවදාවත් සාමාන්‍යයෙන් යන්නේ නැහැනේ ඇත්තටම මේ වෛද්‍යවරේ ගාවටමනේ යහන්නේ. අපි තුමු සාමාන්‍ය රැකියාවක් කරන දෛනිකව හරි හම්බ කරගෙන යන මනුස්සයෙක්, අපි තුමු කුලී වැඩ කරන කෙනෙක් ගාවට හරි, يعني ඒ රැකියාව අව탁සේරු කිරීම නෙමෙයි, අපි තුමු දැනුමෙන් අඩු කෙනෙක් ගාවට යන්නේ නැහනේ. යන්නෙම කා ගාවටද? මේ වෛද්‍යවරේ ගාවටමයි. ඒ වෛද්‍යවරු උනත් වෛද්‍යවරු ගොඩක් ඉන්නවනේ. දැන් ඒකෙදිත් අපි දන්න ඒකෙදිත් අපි මේ අපිට හුරු පුරුදු ඒකෙත් හරිම වෛද්‍යවරය හොයා ගන්නවනේ නේද? يعني මේකට මේ දෙඩේට හොඳම වෛද්‍යවරයා කවුද? මේ ලොකු විශ්සය. එතකොට මෙයාට මෙයා මොකද කරන්නේ? වෛද්‍යවරයා ගාවට ගියාට පස්සේ වෛද්‍යවරයා කියනවා ඔයාට තියෙන මෙන්න මේ අසනීපය. මෙහෙමයි හේතුව, මෙහෙමයි ඔයාට නිදානය, මෙන්න මේකයි, මෙහෙමයි මෙහෙමයි තියෙන කියලා සියලු කාරණාවලින් ඒ අර වචනේ හැමම පිළිගන්න රෝගියා මෙයාට විස්තර මෙන්න මෙයමයි හේතුව, මෙන්න මේ මෙන්න මෙයමයි නිදානය කියලා මේ හැම දෙයක්ම හැම ආකාරයකටම පැහැදිලි කරොත් සමස්තයෙන් අන්න මෙයාට දැනුමක් එනවා. මට තියෙන්නේ කැස්ස වුණාට මෙතන කැස්ස නෙවෙයි තියෙන්නේ, මෙතන තියෙන්නේ කැන්සර් එකක්, පිළිකාවක් තියෙන්නේ කියන අදහස එනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ රෝගියාට දැන් තියෙන්නේ මේ කැස්ස කතාව තියෙනවද නැහැ? කැස්ස කතාව හමාරයි. දැන් මෙයාට තියෙන්නේ පිළිකාවක් කියන අදහස. මෙයාට නුවණක් තියෙනවා. ඒක නුවණ ආවේ තමන්ට කලින් නෙවෙයි. මේ නුවණ ආවේ වෛද්‍යවරයා කියද්දි. ඒකට අවධානය යොමු කරලා අහගත්තා. කියන දෙයකටම අවධානය යොමු කරලා ඇහිමත් එක්ක අර වෛද්‍යවරයා මෙන්න මේමයි හේතුව, මේමයි නිදානේ, මෙන්න මේකයි මේකට හේතුව, මේකෙන් ඈතර වෙන්න නම් කරන්න ඕන මේ දේවල්, මෙන්න මේ සෞඛ්‍ය රීති අනුගමනය කරන්න ඕන, මෙන්න මේ ශල්‍ය කර්ම කරන්න ඕන, මේ ඖෂධ භාවිත කරන්න ඕන, ඔය ඒ අදාළ සියලු දේවල්, ඒ කියන්නේ රෝගයත් රෝග නිදානයත් මේ ඒකෙන් සුවපත් වෙන හැටිත් සුවපත් වෙන්න ඕන අවශ්‍ය පිළිවෙත් ටිකත් ඒ විදිහටම පැහැදිලි කරලා දෙනවා. දැන් එයාට නුවණක් තියෙනවා. දැන් මෙයාට දැන් තියෙන්නේ කැස්සද පිළිකාවද? මෙයාට තියෙන්නේ පිළිකාවනේ. දැන් මෙතන ඉදර මොකද කරන්නේ? මෙයාට දැන් නුවණක් තියෙනවා පිළිකාවක් කියලා. පිළිකාවක් තියෙනකොට එයා උත්සාහ දරන්නේ මොකද? පිළිකාව තියාගන්නද? ඒ නුවණත් එක්කම පිළිකාව සුව කරගන්නද? සුව කරගන්න එක. අන්න ඒකොට කැස්සක් බව කියලා දුන්නෙත් වෛද්‍යවරයා, පිළිකාවක් වගේ කියලා දුන්නෙත් වෛද්‍යවරයා, ඒකෙන් ඈතර වෙන හැටි කියලා දුන්නෙත් සුව කරගන්න හැටි කියලා දුන්නේ වෛද්‍යර. දැන් පිළිකාව සුව වුණාට පස්සේ මොකද්ද? ඒක කැස්ස ගැන කතාවක්වත් පිළිකාව ගැන කතාවක්වත් නැහැ. කතාව ඉවරයි එතනින්. අන්න ඒ වගේ මාත්මයා මේ ඔබතුමා අහපු කාරණේ තමයි සක්කායත් සක්කාය දිට්ඨියත් කියන ඔය වචන දෙකේ තේරුම මොන වගේද කියන එකයි ඔබතුමා අහපු කාරණේ. අර රෝගියාට කියන්නේ සැබෑ යෙදීම මොකද්ද? ඇත්ත කාරණේ තමයි සැබෑ යෙදීම තමයි පිළිකාව. ඒක අපි ගනිමු සක්කාය කියන ඇත්තම. ඒක පිළිකාව නිකන් ආව එකද නුවණකින් දාවේ? නුවණකින් ආවේ. නිකන් දාවේ නුවණකින්? නුවණකින්. අන නුවණත් එක්ක තමයි පිළිකාව ගැන කතා කරන්නේ. අන්න ඒ වගේ අපි උපමේයයට ගැලපුවොතින් සක්කාය ගැන කතා කරන්නේ නුවණකුත් එක්කමයි. දැන් පිළිකාව කියදෙන තැන දැන් මුලට මේන අන රෝගියා වෛද්‍යවරයා හම් වෙන්නට කලින් පිළිකාව කැන්සර් එකක් කියදෙන තැන කැස්සක් කියලා දාගත්ත නේද? ඒක වැරදි දැක්මක් නේද? ඒක වැරද්දක් නේද? ඇත්තටම හිතන්නකෝ, කැස්සක් යෙදෙන තැන සම වෙන කැන්සර් එකක් යෙදෙන තැන, කැන්සර් එකක් යෙදෙන තැන කැස්සක් කියලා දාගත්ත එක වැරදි දෘෂ්ටියක් නේද? අන්න අර සක්කාය ගැන කතා කරන සක්කාය ඥානං එක්ක නුවණකුත් එක්ක, ඒ නුවණත් එක්ක තමයි සක්කාය. දැන් මට එයාට මේ රෝගියාට කැන්සර් එකක් තියෙනවා කියලා නුවණක් එක නුවණක් එක්ක කතා කරන්න තියෙන එක. අන්න දැන් අර ඒක තමන්ට ගලපව ගත්ත නේද? අර ගොඩ වෙදකම් කරේ තමන් දන්න අද්භේත් කරේ අර මේ ටික ඔක්කොම කරේ තමන්ට ගලපගෙන නේද? අන්න ඒක සක්කාය නුවණත් එක්ක කතා කරන එක තමන්ට අනුරූපව ගලප ගන්න එකට කියනවා වැරදි විදියට ගන්න දැක්මට දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒකට සක්කාය දිට්ඨිය නුවණ සක්කාය කතා කරන්නේ නුවණක් එක්ක. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක තමන්ගේ කෝණයට අනුව ගලපගත්ත එකට ගැලපීමත් එක්ක එයා සත්‍යය දන්නේ. එයා ඉන්නේ එක්ක මට කැස්ස ඇති කැස්ස නැති කරගන්නයි එයාගේ ජීවිතේ පැවැත්මම යෙදිලා තියෙන්නේ, ඇති කැස්ස නැති කර ගැනීම. නමුත් යෙදිලා තියෙන්නේ පිළිකාවක්. ඒක ඇහෙන්නේ බාහිරෙන්. ඒක සද්දාවත් එක්ක වෛද්‍යවරයාට යොමු වීමත් එක්ක බාහිරෙන් ඇහෙන්නේ එක ඒකට අනුරූපවම කියලා දෙද්දී නුවණ චින්තනයේ මෙවීමත් එක්ක නුවණ උපදිනවා. එතකොට පිළිකාවක් තියෙන කෙනෙක් එයා නිකන් ඉන්නේ නැහැ. ඒකට අවශ්‍ය බෙහෙත් හේත් කරන්න යොමු වෙනවාමයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒකට අර සම්මාන්තරයේ තියෙන අර අත් අහං අස්මීති අයමහම අස්මීති කියන වචන අපි මේකට මේ
කොහොමද යොදන්නේ කියන්නේ. මම දවසකත් ඔය කාරණේ කලින් දවසකත් මතක් කරා. වැඩියක් වෙන්නේ නැහැ හෙව්වා කියලා. අර අපි මේ පිනිකාව යෙදෙන තැන කැස්සක් කියලා වැරදියට ගත්තනේ. අන්න එතනට යොදනවා මේ මම වෙමි කියලා. මේ මම වෙමි නැත්නම් තමා. මේ මම වෙමි කියන වචනයත් ගැලපෙනවා, තමා කියන වචනයත් ගැලපෙනවා. එතකොට අර පිළිකාවක් කියන්නේ නෝනක් කිය එක කතා කරනනේ, අන්න එතන අහං කියන කාරණය. එතකොට ඔය සම්පූර්ණ පිළිකාවෙන් සුවපත් වීම කියන කාරණේ තියෙනවනේ. සුවපත් වීමට කියනවා, මේ කියන්නේ සක්කාය කතා කරන්නේ මොකද මේ මොකද ඔය සම්පූර්ණයෙන්ම සනීප වීම සුවපත් වීමට කියනවා සක්කාය නිරෝධය කියන. සක්කාය නිරෝධය කතා කරන්නේ සක්කාය නිරෝධය කියන තැන තමා හෝ මම හෝ ඔය කියන ව්‍යවහාර දෙකම කතා වෙන්නේ නැහැ. තමා කිව්වත් මම කිව්වත් එතන ස්වකීයත්වයත් එක්ක කතා කරන්නේ සක්කාය නිරෝධය කියන්නේ ඊතර වීමත් එක්කමයි. නාපහු කියන්නම් අත්ත කියන්නේ තමා කියන එක. අත්ත කියන පාලි වචනයට තමා කියනවා. ඒක කේමක කියන සූත්‍රයේදී කියනවා මේ මම වෙමි අය මහමස්මි කියන පැහැදිලි කරනවා. ඊට පස්සේ මම කියලා කියන්නේ නුවණත් එක්ක සේකත්වයක් එක්ක එයා සමිතර වෙලා නැති නිසා අස්මීති අස්මීති නැත්නම් මම එහෙම නැත්නම් ඔව් ඒ විදිහට කතා කරන ඔය දෙකෙන්ම ඈතර වීම තමයි. ඔය දෙකම මොන මට්ටමින් කතා කරත් ස්වකීයත්වයක් එක්ක කතා කරන්න පුළුවන්. ඒ දෙක සක්කාය නිරෝධය කියන්නේ ඔය තමා සහ මම කියන කාරණා ඔක්කොගෙම ඈතර වීමත් එක්ක තමයි සක්කාය නිරෝධය කතා කරන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලිද දැන් ඒ කාරණේ?
පැහැදිලි තමයි. නැත්නම් තෙරුවන් සරණයි.
එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ සක්කාය දික්කිය කියනකොට තමා නැත්තම් මේ මම වෙමි වගේ නේද?
මේ මම වෙමි. ඔව්. අයං අහං අස්මි කියන එක මේ
ඊළඟට
සක්කාය දික්කිය කියන එකට මේ කියන
සක්කාය කියනකොට අර අස්මිය කියන එක
අස්මීති මඤ්ඤති ඔව් අස්මීති අලිගතය ඔව් වෙමි කියන මඤ්ඤනාව
වෙමි කියන එක දැන් එතකොට අපිට
වේදාම මේ මම වෙමි ඉරඬ වෙමි කියන
වෙමි
එක
ඔව් එතන දැන්
ඒ දෙකම සක්කාය ඒ දෙකේ මෙතර වීම තමයි සක්කාය නිරෝධය කියලා
කියන්නේ ඔව් ඒ දෙකම ඈතර වීම කිව්වට දැන් ඉස්සෙල්ලම කෙලින්ම සක්කාය නිරෝධය ගැන හොයන්න ගියොත් සක්කාය දික්කිය තියාගෙන එතකොට මේ දේශයෙන්ම දෘෂ්ටිගත වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එතන මෙහෙමයි ඔය අපේ දහමේ අපේ රවි මහත්මයා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ විග්‍රහ කරන පැතිකඩ දෙකක් තියෙනවා පැහැදිලි කරලා දෙන. එකක් තමයි මේ ඉන්න කෙනෙකුට ධර්මයේ කියලා දෙන ලෝකේ මට්ටමින් විස්තර කිරීම කියන කාරණාව. ඒක එක මේක අපි ධර්මයේ ආදාරද්දී ශ්‍රාවකයන් හැටියට මම අතුර අපි හැමෝම දිනාම निराකරණය කරගත යුතුයි. තවත් විදිහකට සිහිපත් කරනවා නම් මේ අර තනිකරම බුදුරජාණන් වහන්සේ ධර්ම න්‍යාය විතරක් පැහැදිලි කරන කාරණාවල් වෙනමම විග්‍රහ කරනවා. ලෝකෙට කියලා දෙද්දි ඔන්න එක ලෝකෙට කියලා දෙද්දි අර පුජ්‍යලයන් දාලා ඔන්න මේ මම වෙමි කියන පුතංජන කෙනෙක් මම වෙමි කියලා ලෝකයේ කෙනෙක් ඒත් ලෝකේ මට්ටමින් මේ මම වෙමි කියන දෙකෙන් ඉතර ඉච්චර හතන් වහන්සේ හරේ ඒක විග්‍රහ කරන්නේ ලෝකයක් එක්ක. ඒ විග්‍රහය එතෙන්දී ඒ විදිහට අපි බලන්න ඕන තැන. එතකොට බුදුරජාණන් වහන්සේ තනි කරම ධර්ම න්‍යාය පැහැදිලි කරද්දී එතෙන්දී සද්ධානුසාරී රුතංජන කෙනෙක්ද සද්ධානුසාරීද ධම්මානුසාරීද සෝවාන්ද සක්කුදාගාමීද රහතන් වහන්සේ එහෙම උතුමෙක් ගැන ඉන්න කෙනෙක් ගැන සඳහන් කරන්නේ නැහැ. ඉතින් අර ඔන්න ඔය මේ අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු රටාවන් පිළිබඳව නිරාකූල නොවුනොත් අපි අර මේ යම් කියන්නේ අපි ලොකු පැටලෙවීම් වලට යන පුළුවන් ඉඩකඩ ගොඩක් මේ වැඩි අතරම මේ අතරම අපි ගුරු දේවෝත්තම ආනන්ද හිමියන්ට ඒ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන. ඔන්න ඔය බලන්න ඕන රටාව කියන කාරණේ නොපටලවාගෙන මේ බැලියුතු. එහෙම උනෝතින් පැටලුනෝතින් ඒ පැටලැවිල්ල ලිහා ගන්න බැරි වෙන මට්ටමටම පැටලෙනවා කියන කාරණය අවධාරණය කරලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අර එතෙන්දී
කොහොමද ඒ පැටලෙනවා කියන එක අපි සරල වශයෙන් බැලුවොත් සයන්ස් අර නිකන් පොඩි මිනුම් දණ්ඩක් කිවි සක්කාය දිට්ඨියයි සක්කායයි කියන මේ ප්‍රශ්නෙත් එක්කම එහෙමයි.
අන්න හරි. ඒක වාහිරින් තමයි අපේ ගුරුතුමා මේ රයිමාත්මයන් විස්තර කරන්නේ. සක්කාය තියෙන කෙනා, සක්කාය දිට්ඨිය තියෙන කෙනා. මේක මේ පුතඥ දැන් ඇත්තට මේ ඇත්තටම ධර්මය අහන්නේ ලෝක කියන්නේ සෝවන් ඥාය නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරද්දී කිසිම කෙනෙක් සෝතාපන්න වෙලා හිටපු අය නැහැ. කවුරුත් පුතඥයි. පුතඥ අය ධර්මය අහද්දී බුදුරජාණන් වහන්සේ කිව් දෙයටම අවධානය යොමු කරලා එතන ඒ කියන්නේ අර අට්ටිකත්තා මානසිකත්තා නේද? කියන්නේ මේ සවන කියනද සමන්නාහරිත්වා එතනම කියන්නේ ප්‍රඥාවට අවශ්‍ය ප්‍රත්‍යේදන කොට එහෙනම් ඇසු දෙයටම අනුව විමසද්දී විමසීම කරද්දී අර කෙනෙක් කරනවා කියන තර නෙමෙයි. අන්න එතෙන්දි සමහර වෙලාවට කෙනෙක් සෝතාපන්න වෙනවා. සක්කාය දිට්ඨිය ඒක ඒ එහෙම වුණා වෙච්ච කෙනාට සක්කාය දිට්ඨිය කැඩුනා කියලා කියනවා. සමහර කෙනෙක් අනාගාමී වෙනවා ඒ අහන තැනත් එක්ක. අන්න එතෙන්දි කියනවා එහෙම නැත්නම් රහත් වෙනවා. ඒතකොට සක්කායෙන් විතර වුණා කියලා අන්න ඒ එතෙන්ට විග්‍රහයක් බාහිරින් දෙනවා. ඒකට විග්‍රහයක් බාහිරින් දෙනවා. සක්කාය දිට්ඨිය කියන කැඩුනා කියන කාරණේ මාර්ගයත් එක්ක මේ නෙමෙයි කියන්නේ ඒ මාර්ගයේ දීමත් එක්ක මම අර දවසක් කියන උත්සුක වුණා අර මේ පුංචි උපමාවකුත් ඔකට මේ එතනදී අර 104 දිවීම කියන කාරණේ පින්වතුන්ට මතක ඇති. අපහු එක එහෙම මතක් කරන්නේ උපමා හොයාගෙන ඉන්නේ මගේ දුක්ඛත්කම නිසා තමයි පුනරුච්චාරණයක් නැවත මතක් කිරීමක් කරන්නේ. දැන් අපි හිතමු උන ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ ක්‍රීඩාංගණයක 104 දිවීම සහය දිවීම තියෙනවා. දැන් බාහිරින් ප්‍රේක්ෂකයන්ත් ඉන්නවා, රැසි දුවන අය 4 දෙනෙකුත් ඉන්නවා, ඒක යෂ්ටියකුත් තියෙනවා, යෂ්ටියක හුවමාරුවකුත් තියෙනවා, ආරම්භයක් තියෙනවා, මැදක් අවසානයක් තියෙනවා, දිනීමක් තියෙනවා, දිනුම් කවුනුවක් තියෙනවා, ජයග්‍රාහකය ඉන්නවා. ඒ මොකද්ද? ඒ කියන්නේ 104 දිවීම කියන කතාවේදී බාහිරේදී එහෙම විස්තර කරනවා. බාහිරින් කියද්දි අන්නේ. එතකොට අර පිරිසිනු බලන අය, දුවන අය, දිනන අය, පරාද වෙන අය ඒවයි ඉන්නවා කතා කරන්න පුළුවන්. හැබැයි දිවීම කියන තැනට ඇවිල්ලා කතා කරාට පස්සේ දිවීම කියන දැන් මාර්ගයේ භාවිතයක්. දිවීම කියන කාරණේ ගත්තට පස්සේ දිවීමට ඇවිල්ලා බැලුවට පස්සේ කෝ දුවන්නේ, කෝ හුවමාරු වෙන යෂ්ටියා, කෝ ප්‍රේක්ෂකයෝ දිවීම කියන පැත්තෙන්. අන්න එතෙන්දි කතා කරන්න බෑනේ. අන්න ඒ වගේ මාර්ගයේ දැන් අර අපේ රවි මහත්මයා මතක් කරා වගේ සක්කාය දිට්ඨිය සක්කාය වගේ කාරණාවන් ඒක අර බාහිරින් කතා කරද්දි තමයි ඒ විදිහට අපි කතා කරන්නේ. හැබැයි මාර්ගයේ භාවිතයේදී අර සක්කාය දැන් සක්කාය දිට්ඨිය කැඩුනා, ඔන්න ඊළඟට ඔන්න සක්කාය දුරු වුණා, ඒ කතා මොනවත් නැහැ. ඒක මාර්ගයේ භාවිතයක් එකයි එතනදි කතා කරන්නේ. අදහස එන්නේ නැති කියලා හිතනවා ගැටළු සහගතයි. දැන් අපි තව සාකච්ඡා කරමු.
දැන් කිව්වට සයින්හස් දැන් අපි දැන් මේ ධර්ම කරුණු හදාරද්දී ගොඩාක් දේවල් දන්නවනේ. පංච උපාදානස්කන්ධේ වෙන්න පුළුවන්, ආයතන විදියට වෙන්න පුළුවන්, ධාතු පැත්තෙන් වෙන්න පුළුවන්. ඔගේ කරුණු ගොඩාක් දැන් අහලා දන්නවා. දැන් මෙතෙන්දී කොහොමද අපි يعني විදිහක් තියනවාද මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් මෙන්න මේ පැත්තෙන් බලන්න ඕන. ඊට පස්සේ ඒ සීක පුද්ගලයාට නම් මෙන්න මෙහෙම ඒ කියන්නේ සක්කාය දික්කේ දුරු වුණාට පස්සේනේ ශ්‍රේක පුද්ගලෙක් කියන්නේ. එයාට තියෙන ප්‍රතිපදාවයි අර මුලින්ම පෘථග්ජන කෙනෙකුට තියෙන
ප්‍රතිපදාවයි. එතරම් දැන් අර කලින් ගත්ත උපමාවත් එක බොහොම ලස්සන ප්‍රශ්නයක්. කලින් ගත්ත උපමාව වගේ මේ ගත්තොතින් අර අසනීප වෙච්ච රෝගියා ගනිමු. එයාට මුලින්ම තමගේ අසරණකම තේරුණා. මේ ප්‍රතිපදාවයි මතක් කරන්නේ. අසරණකම මුලින්ම එයාට තමන්ට සනීප කරගන්න බෑ කියන අසරණකම ඔහුට හොඳටම දැනුණා. ඊට පස්සේ ඔහුට ඒ අසරණකම ඒමත් එක අසරණකමින් මිදෙන්න විශ්වාසවන්තෙක් හොයාගන්න වුණා. අර වෛද්‍යවරයාට යමු වුණා වගේ. ඊට පස්සේ එයාගේ හොඳ ගුණයක් තිබුණා. වෛද්‍යවරයා කියපු දෙයට සවන් යොමු කිරීම කන්දීම කියන තැන. ඒ කන්දීමත් එක්ක කියපු කාරණාවත් එක්ක වාද විවාදාපන්න නොවී කියපු කාරණාවන් අඩුද නොකොට වැඩිද නොකොට ඒවට කාරණා එකතුද නොකොට වෛද්‍යවරයා කියනෝනේ මෙන්න මේකයි රෝගය, මෙන්න මේකයි රෝගයට හේතුව, රෝගෙන් මිදෙන්න නම් මෙන්න රෝගෙන් මිදේ, කියන්නේ මිදීම මෙන්න මේක, මිදෙන්න නම් මෙන්න මේ දේවල් කරන්න ඕන කියන දේවල් ඇහුවා. ඒ කියපු දෙයට අනුව විමසීම කරා. ඒකත් එක යාට නෝනක් ආවනේ. අන්න එයා හරියට අන්න එතෙන්දි මොකද්ද හරි පිළිකාව යෙදෙන තැන කැස්සක් කියලා දාගත්ත වැරදි දෘෂ්ටිය කඩනකතා. ඒක හරියට අපි ඒ උපමා උපමේයයට ගලපුවොතින් හරියට නිකන් මේ සක්කාය දිට්ඨිය කැඩුනා වගේ. අන්න ඒ කාරණා දෙකයිනේ සරලව කිව්වොතින් කාරණා දෙකයිනේ උපකරණේ. මුලින්ම කාරණා කීපයක් මතු කරන්නේ. මුලින්ම එයා අසරණයි කියන බව එයාට කුළු ගැන්වුණා. මට ලෙඩක් තියෙනවා මේකට මට සනීප කරගන්න බෑ කියන අසරණකම එතෙන්ද ආවා. ඊට පස්සේ පරම මේකට උත්තර මේකට පිළිතුරක් හොයාගත හැකි වෛද්‍යවරයා ආය කියන වෛද්‍යවරයාගෙන් විතරමයි කියන එයාට මූලික පැහැදීම ආවා. ඒ පැහැදීමත් එක්ක වෛද්‍යවරයාට යොමු වුණා. තාම මේ පිළිකාව සනීප වුණේ නැහනේ. මට වෙන මේකයි තියෙන්නේ කියලා නෝනක් ආවෙම දැන් කලිනුත් එයාට එනවන ආවේ නෑනේ. අන්න අර වෛද්‍යවරයාට යොමු වුණා, අනුගත වුණා කියපු කාරණයක් එක. මේ අනුගත වීම දෙකක් තිබුණා. මුලින්ම වෛද්‍යවරයාට යොමු වෙද්දිත් මෙහෙම කෙනෙක් කියලා එයාගෙන වෛද්‍යවරයා ගාවට මුළු හිතින්ම අනුගත වීම. ඊළඟ දෙවෙනි අනුගත වීම තමයි කියන දෙයට අවධානය යොමු කිරීම. ඔය දෙකම නොවුණා නම් කියන දෙයට අනුගත වෙන්න නම් බොහොම ගෞරවයෙන් වෛද්‍යවරයා ගාවට යුතුයිනේ. යා යුතුයිනේ. යන්නෙත් ලොකු ගෞරවයක් එක්කනේ. ඒ ගෞරවයක් එක්ක යමු වුණාට පස්සේ අර කියපු කාරණේ සමහර විට ලොකු ගෞරවයකින්වත් නෙමෙයි යන්නේ. නමුත් අර වෛද්‍යවරයා කියන දෙයට ඇහුවොතින් එතෙන්දි අනුගත වීමකුත් වෙනවා. අර එහෙම කාරණා තියෙනවා. අර මූලික වශයෙන්ම කිය අර පුජ්‍යණයාට තියෙන අනුගතත්වය සහ වෛද්‍යවරයාට අනුගත වීම සහ වෛද්‍යවරයා කියන දෙයට නේ. මේ වෛද්‍යර අපෝ මේ ඩොක්ටර් ඔය කිව්වට මට ඔහොම දෙයක් නැහැ කියලා එයා තමන්ගේ සංකල්ප ටිකද කරොත් එයා මොකද වෙන්නේ? කැස්සක්ක කියලා හිතාගෙන අදාළ අසනීපයත් එක්කම එහිමම මැරෙන එක නේ වෙන්නේ. අන්න එතකොට මේ රවි මහත්මයා අතන්දි මූලික ප්‍රතිපදාව එතන මූලික වශයෙන් තමන්ගේ අසරණකම දැනෙන්න ඕන. අසරණකමත් එක්ක මේක සනීප කරගන්න කියන අවශ්‍යතාවය මත වෙන්න ඕන. ඒ අවශ්‍යතාවයත් එක්ක මේක තමන්ට කරගන්න බැරි දෙයට කරන්න පුළුවන් කවුද කියලා යමු වෙන්න ඕන. එයා කෙරෙහි බොහොම ප්‍රේමංච ගාරවච ප්‍රේමයෙන් ගෞරවයෙන් යමු වෙන්න ඕන. විතරක් මදි. එතෙන්දි තමන්ගේ සමස්තයම බාර දුන්න කාටද? වෛද්‍යවරයා කියන්නේ මොකද? කියන දේටම අනුව වෛද්‍යවරයා හැබැයි අඩු නැතුව කියලා දෙනවා. මෙන්න රෝගය, මෙන්න මේකයි රෝගය ඇති වෙන්න හේතුව, මෙන්න මෙහෙමයි රෝගය දුරු වෙන්න නම් කරන්න ඕන මෙන්න මේකයි. ඒ කියපු විදියටම අහන තැනත් එතනත් අනුගතත් යොමු වෙන්නත් අනුගත වීමක් තියෙනවා. යොමු වෙච්ච අවස්ථාවේදී කියන දේ අහන්නත් අනුගත වීම දෙකයි. දෙකක් මතක කරගන්න. යමු වෙන්න සහ යමු උනාට පස්සේ කියන දේත් එක්ක. කියන දේත් එක්ක. අන්න එතෙන්දි තමයි එයාට ඔය සක්කාය දිට්ඨිය තමන් කැන්සර් එකක් යෙදෙන තැන කැස්සක් කියලා දාගත්ත මට්ටම ඒ ඒ ඒ බොරුව මතුවෙන්නේ. එතන ඉඳලා මොකද්ද කරන්න තියෙන්නේ? දැන් එයාට නුවණක් තියෙනවනේ. මොකද්ද නෝන මට තේනව දැන් පිළිකාවක් තියෙන. දැන් එයා උත්සුක වෙන්නේ මොකද්ද? එයා උත්සුක වෙන්නේ ඒක පවත්වගෙන යන්නද ඒකෙන් සනීප කරගන්න. සනීප කරගන්න. අන්න සනීප කරගන්න නම් මොකද කරන්නේ? ආයි කවුරු විතරද ආයෙම වෙන්නේ? ආයි වෙන කාගේවත් ගාවට යන්නේ නෑ. ආයි අනේ ඒ එතන ඉඳලා වැඩේ කරන්නේ කවුද? එතන ඉඳලා වැඩේ කරන්නේ වෛද්‍යවරයම තමයි.
නේ දැන් ඔම සෙට් කම් අවසර සයින්හන්ස අපි දැන් ඔය කරුණු ටික අපි දැන් මේ උපමා වලින්ම කියනකොට මේ මොකද්ද මේ කියන්නේ කියලා සමහර විට හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. අපි ඒක දහම් කරුණටම දාමුද අපි මේ දැන් කෙලින් මම කතා කළා දැන් මේ අපි හැමෝටම යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවනේ. දැන් යම් කිසි පිළිගැනීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දහම තියෙනවා මේකෙන් ප්‍රයෝජනේ ගන්න ඕන කියන එක. අර ඔබanse අර මුලින්ම කතා කරපු මූලික කරුණු යම් මට්ටමකට ඒ සිද්ධ වුණා හින්දානේ ඒ හොයන මට්ටමකට එන්නේ. දැන් ඒක නිකන් අර දැන් ඔන්න කැස්ස හැදිලා කියලා දැනගත්තා වගේ කියලා මට හිතෙනවා. ඊළඟට මේ දැන් කැස්ස තිබුණාට ඉතින් ඊළඟට දැන් ඔකට අර ගොඩ වෙදකන් දෙيرම කරනවා ඉතින් Tamanට පුළුවන් කියලා. ඒකේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි දැන් දහම හොයලා හොයලා එක එක පැති වලින් පුළුවන් මට්ටමකට අපිට පුළුවන් මට්ටමකට හොය හොයා මේ කරන්න තියෙන දේවල් කරනවා නේ. භාවනා කරනවා, සිහිය වඩනවා, අරවා මේවා පිං කරනවා. සේරම දැන් තමන්ගේ මට්ටමෙන් කරන්නේ. අපිට දහම වැටුණා විදියට අපි කරනවා. එතකොට ඒක හරියට අර කැස්සට අපි දන්න බෙහෙත් මොනවා හරි එක එක්කෙනාගෙන් අහලා බොනවා වගේ වැඩ. ඊළඟට දැන් තේරෙනවා ඔබ වහන්සේර වචනයක් ගත්තා මේ අසරණ බව තේරෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේවා මොකක් කළත් මේක සනීප වෙන්නේ නැහැ. තාම ලෙඩේ තියෙනවා කියලා දන්නවා. මොන දැන් අසරණ භාවයක් එනවනේ දැන් මේ අපි දන්න ටිකෙන් කරලා මේ අහල පහලයෙන් අහලා දැනගත්තු ටිකෙන් කළාට මේකෙන් ගොඩ යන්න බෑ කියලා. ඒ කියන්නේ මට මේක කරගන්නව බෑ කියනවා වගේ අනේ ඒ වගේ ස්වභාවයක්ද ඒ අසරණ භාවය කිව්වේ.
ඔව් එතන අසරණ භාවය කියලා කියන්නේම අනේ කාරණය. දැන් ඒ අසරණකමත් එක්ක දැන් කවුද දැන්
එතනත් සයින්හන්ස අවසරයි සමාවෙන්න මම තව පොඩ්ඩක් බාධා කරන්නම්. මේ එතකොට දැන් ඔන්න අපිට ඉතින්දි ප්‍රශ්නේ ඉන්නේ දැන් දහම පැත්තෙන් අපි ඇත්ත කතා කළොත් ඉතින් මේ අද කාලේ දහම කියා දෙන අය බොහොම ඉන්නවනේ. වෛද්‍යවරුත් එක එක જાතියේ ඉන්නවනේ. දැන් ඔන්න ඔතෙන්දි ප්‍රශ්නේ එනවා. දැන් වෛද්‍යවරු කාගෙන් හරි උදව් ගන්න ඕන තමයි. ඊළඟට ප්‍රශ්නේ එනවා හරි වෛද්‍යවරයා තෝරගන්නේ නේද?
ඔව්.
ඒ අපේ වාසනාවට හරි කෙනා හම්බුනොත් හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ අද කාලේ මේ වාසනාව දිහාම බලා ඉඳලා බෑ මේක. ගොඩක් හොයන්න වෙනවා නේද? ඒ කියන්නේ දහමත් එක්කම ගලපව හොයන්න වෙනවා මේ දැන් වෛද්‍යවරයා පිටු දැන් සාමාන්‍යයෙන් හරි කාගෙන් හරි යනකොට දැන් ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ කවුද හරි දේ පෙන්නන්නේ කියන එක.
අන්න හරි. ඒකට උත්තරේ තියෙනවා මේ චංකි සූත්‍රේ. නියම කල්යාණ මිත්‍රයා පෙන්නන්නේ චංකි සූත්‍රයේම තම ගිහද බැලුවටින් ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා. කියන්නේ කල්යාණ මිත්‍රයත් අපි තෝරගන්න ඕන. කල්යාණ මිත්‍රයා නිතරම පැහැදිලි කරන්නේ මොන වගේ දහමද? පැහැදිලි කරන්නේ දුද්දස දුරනෝද දහම. ඒ කියන්නේ තමන්ගේ පැත්තට, ඒ කියන්නේ අර පැහැදිලි කරනෝනේ ඒ
වචන දෙකත් පොඩ්ඩක් තේරුම් කළත් හොඳයි සයින. දුද්දස්ස කියන්නේ දකින්න අපහසුයි නේද?
දුද්දස්ස දුරනුබෝධ කියන ඒ තැනින් අපි කතා කරාට පස්සේ
දුරනුබෝධ කියන්නේ සයින් මම මේ වචනත් අර පොඩ්ඩක් මතක් කර කර දුරනුබෝධ කියන්නේ
දුද්දසයි කියලා කියන්නේ තමන්ට දකින්න පුළුවන් කියන කාරණේ. දුද්දසයි කියන්නේ දකින්න බෑ කියන එකනේ. දකින්න බැරි තමන්ට නුවණකට දකින්න පුළුවන්. දුරනුබෝධ කියලා කියන්නේ තමන්ට නමුත් ප්‍රඥාවට අවබෝධ කරන්න පුළුවන් නේද? දුද්දස දුරනුබෝධ අටක් ආචර කියලා කියන්නේ තර්කයේ හැසිරෙන්නේ කියන්නේ තර්කයේ හැසිරීමක් නැති. ඔන්න මට ඕන දෙයක් සම්බන්ධව තර්ක කරන්න පුළුවන්. මට මම ඉන්නවා නම් මට යම්කිසි ධර්මීය දෙයක් වෙලා ධර්මීය දෙයක් හැටියට තියෙනවා නම් මට දෙයක් වූ ධර්මයත් එක්ක තර්ක කරන්න පුළුවන්. හැබැයි ධර්මය අතක්කාවචරයි. අතක්කාවචරයි කියලා කියන්නේ තර්කයක් නැහැ කියන එක නෙමෙයි. තර්කයක් තියෙන්නේ හෝ තර්කයක් නැත්තේ හෝ ධර්මීය දෙයක් වුණොත් නේ. හැබැයි මේ කියන්නේ කල්යාණ මිත්‍ර පෙන්නන දෙන්නේ තර්කයේ හැසිරීමක් නැති. අයන්න තක්ක චර නතක්කාව චර කියන එක තමයි අතක්කාව චරයි කියලා කියන්නේ. චර කියන්නේ හැසිරීම, තක්ක කියන්නේ තර්කයෙහි න කියනකට අපි ආදේශ කරන න කුසල් අකුසල් වගේ න තක්කාව චර අතක්කාව චර. තර්කයේ හැසිරීමක් නැහැ කියන එකයි. තර්ක තියෙනවා කිව්වත් දෙයක් එක්ක, තර්ක නැහැ කියන්නේ දෙයක් එක්ක.
ඒතර දැන් සංහිඳාංශ ඒ දැන් ඔතන මේ පොඩ්ඩක් තව පැහැදිලි කළොත් හොඳයි. ඒ කියන්නේ මේ දහම ගැන තර්ක කරන්න එපා, විමසන්න එපා කියන එක නෙවෙයි නේද ඔය? තර්කයේ හැසිරෙනවා කියන්නේ.
ඔව්, ඒ කියන්නේ මූලික වශයෙන් මේකේ විමසීම කියන දේ තියෙන්නට ඕන. හැබැයි කල්‍යාණ මිත්‍රයා පෙන්වලා දෙන්නේ මේ තර්කයේ හැසිරීමක් නැති. දැන් ධර්මයේ දෙයක් වුණොත් නේ තර්කයේ හැසිරීමක් තියෙන්නේ. තර්කයේ හැසිරෙන්න පුළුවන් ධර්මයේ දෙයක් වුණොත්. කියන්නේ ධර්මයේ දෙයක් ඈතර වීමක් නම් කුළු ගන්නවන්නේ. ඈතර වෙද්දි මොනක් කොයිබද නතර වෙන්නේ? නතර වුණොත් නේ තර්ක තියෙන්නේ. තර්කයේ හැසිරීමක් තියෙන්නේ.
අන්න ඒ වචනේ. ඈතර වීම කියන එක.
ඔව්. ඈතර වීමක් කුළු ගන්නෙන්න ඕන.
ඔව්, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා පෙන්වලා දෙන්නේ ඊතර වෙන දහමක්. එතකොට දැන් අපි තර්කයට ගියොත් කියන්නේ අර අපි දන්න දේ හරිද, මේකට ගැළපෙනවද කියලා අන්න ඒක තහවුරු කරගන්න යන එකෙදි තමයි තර්ක විතර්ක එන්නේ නේද සයින්.
තර්ක විතර්ක එන්නේ ඒ වගේ තැනකදී.
ඔව්, එතකොට එහෙම හැසිරුණාට අර තමන්ගේ මතයක් තහවුරු වෙනවා හරි, නැත්නම් ඊට වඩා වෙනස් මතයකට පණිනවා හරි, තව දෙයක් දැනගත්තා කියලා, ඕන කලින් එක වැරදි, දැන් අලුත් දෙයක් දැනගත්තා, එහෙම ඒක තර්කෙත් එක්ක යන එකක් නේද සංඥා?
තර්කයත් එක්ක යන එක.
ඔව්.
අර ඊට කලින් එන වචනයක් අර මේ ගම්බීරෝ කියන ගම්බීරයි. ගම්බීරයි කියලා කියන්නේ ගැඹුරුයි කියන එකනේ. ගැඹුරුයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ කියන්නේ ගම්බීරෝයි කියන්නේ ගැඹුරුයි කියන එක. ගැඹුරුයි කියන්නේ කියන තැනින් කතා කරන්නේ අර තමන්ට හමු වෙනව නම් ඒක ගැඹුරු නෑනේ.
ඔයි ඒකේතර ගාම්භීර භාවයක් නැහෙනේ නේද?
නැහෙනේ.
ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි.
ඔව්, අන්න ඒ වගේ තැනකදී. සන්තෝ ප්‍රණීතෝ. හැබැයි ශාන්තයි ප්‍රණීතයි. ඇයි ශාන්ත ප්‍රණීත? ඒ ශාන්ත බව ප්‍රණීත බවක් එන්නේ මට හම් වෙලා නෙමෙයි. නිපුණයි. ඒ කියන්නේ තියුණුයි. නිකුයි තමයි පඬිත වේදනීය. පඬිතයන් තමයි මේක අවබෝධ කරගන්නේ. අන්න ඒ වගේ දහම පෙන්නන කෙනාට අපි කල්යාණ මිත්‍රයා කියලා ගන්න. දැන් අපි දැන් කල්යාණ මිත්‍රයා ගැන කතා කරේ දැන් අර වෛද්‍යවරයාත් එතනින්නේ අපි මූලාරම්භේ නේද මේ රවි මහත්මයා? මේ විවිධ වෛද්‍යවරු ඉන්නවා, හරි වෛද්‍යවරයා කවුද කියන තැනින්නේ.
කතා කරන්න ඕන අපි එක සැරේටම දැන් හරිම වෛද්‍යවරයා හම්බ වෙනවා කියලා කියන්නත් බැහැනේ නේද සයින්ස්.
එතකොට හරිම වෛද්‍යවරයා උපමාවේ හැටියට එයා පිළිකාව සුව කරන එහෙම කෙනෙක් වෙන්නම ඕන. සුවයට අදාළ අදාළ කටයුතු ඒ වගේ.
එහෙම නැත්නම් අතරමං වෙන්නත් පුළුවන් නේද?
ඔව්. එතකොට ඒ වගේ කල්‍යාණ මිත්‍රයා උපමාවට උපමේයයට ගැලපුවට පස්සේ කල්‍යාණ මිත්‍රයා චංකි සූත්‍රයේදී පෙන්වන දෙන්නේ අර අර කල්‍යාණ මිත්‍රයා ගම්බීර දුද්දස දුරනුගෝධ සන්ත ප්‍රනීත නිපුණ පඬිත වේදනීය දහමක් තමයි පෙන්වන දෙන්නේ. පෙන්වන දීලා දැන් ඒකල මේ ඔන්න දැන් ඒ නෝනත් එක ආවට පස්සේ තියෙන ආ මට මේ කියපු ධර්මයේ සාක්කාතෝ මේක මනවින්ම දේශනා කරලා තියෙනවනේ. සාක්කාතු භගවතා දම් දැන් භාග්‍යතුන් වහන්සේ මනවින් දේශනා කියලා කියන්න වෙන්නේ ලෙඩේ කැස්සත් එක්ක ලෙඩේ තියේදී නෙමෙයි. මේ කැස්සත් එක්ක තියේදී එක කියන්න බෑනේ. අර මුලින් නන්නේ ඒකයි ධර්මයේදී මුලින්ම හම් වෙන්න ඕන ඔය මේ ගාම්භීර බව ඒ ධර්මයේ ඒක අවස්ථා දෙකක් ඒක මුලින්ම හම් වෙනවා ගාම්භීර බව දුද්දස බව දුරනුබෝධ බව අතක්කාවචර බව සන්ත බව පනිත බව නිපුණ පඬිත වේදනීය බවයි මුලදී කතා කරන්නේ. ඔන්න ඕකෙන් අර සුවයත් එක්ක තමයි කතා කරන්නේ. අම්මේ මේ ධර්මයේ මේ බෙහෙත් මේ වෛද්‍යරේ හරි ෂෝක් මේ මට කියලා දුන්නේ සාක්කාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මනවින් දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක දැනගත්තට පස්සේ මනවින් දේශනා කළා කියලා කියන්න පුළුවන්. ඊට කලින් අපි කියන කිව්වොත් ඒ කතාව වැරදීනේ. ඒ සුවපත් වීමත් එක්කයි එතකොට ඒ කතාව කතා කරන්න වෙන්නේ. ධර්මයේ ගුණ කතා කරන්න වෙන්නේ. නෝනකුත් එක්කයි ඒ කාරණේ කතා කරන්න පුළුවන්කම තියෙන්නේ.
ඒ කියන්නේ ඒ අර ඒ ප්‍රඥාව එන්නම ඕන මේක දහම මෙහෙම ගැඹුරු එකක් කියලා හරියටම වැටහෙන්න නේද සයින්වංශයේ.
ඔව් බුදුරජාණන් වහන්සේ මනවින් ධර්මයේ දේශනා කළා කියන පදනමට එන්නේ ඒ නුවණත් එක්කමයි. පොයි මහානාම වගේ සූත්‍රවල ඒක පැහැදිලි වෙනවා.
එහෙම නැත්නම් අපේ අර නිකන් පොඩි
මේ පැත්තෙන් අපි දැන කතා කරන්නේ මේ මෙහිමයි මෙහිමලු මෙහිමයි කියන මේ පැත්තෙන් අර සංශයාර්ථයත් එක්ක තමයි එතෙන්දී කතා
කරන්නේ. ඒ කියන්නේ අර චංකි සූත්‍රේන අර මූලික ශ්‍රද්ධාව කියන්නේ ඉක්මවල යන්න තියෙන ශ්‍රද්ධා ෘචි අනුසව ආකාර පරිවිතක්ක නේද යන්නේ. ඒවට අහු වුණ මට්ටමින් තමයි එහෙම නැත්තම් මේ ওই දහම ගැන කතා කරන ටික
අනහරියෝ
ඒවයි මමා යන දැක්මකට එනකොට තමයි මේ දහම කොච්චර ගැඹිරද දුර්ද සීද නේද දුරනුබෝධද කියන
ඒවයි
ගැඹුරට එන්නේ. එතකොට ඒකත් එක්ක කම කියලා මට හිතෙනවා මේ කල්යාණ මිත්‍රයත් අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඒවත් එක්ක නේද සයින්ස්.
ඇත්තටම මෙතනදී ඒවත් එක්ක තමයි වෛද්‍යවරයා කවුද කියලා හඳුනගන්නේ. නමුත් අපි මේ වෛද්‍යවරයා ගියාට පස්සේ මේක පරීක්ෂණ කරාට මේ කරාට පස්සේ නේ වෛද්‍යවරයා හැබැයිම වෛද්‍යවරයා කියලා දැනගන්නේ. හැබැයි ඊට කලින් වෛද්‍යවරයාට යොමු වෙන්න ඉස්සලා යමු වෙන්න ඕන. එතෙන්දී නේ දැන් මෙතෙන්දී අපි ඔය එතෙන්දී අපි අර සාමින්වහන්සේ මතක් කරලා දෙනවා මේ ඉගෙනගෙන නැමෙනවයි නැමිල ඉගෙන ගන්නවයි කියන්නේ දෙකක් කියලා. අනේක පොඩ්ඩක් අදහස ගනිමු. දැන් ඉගෙනගෙන නැමෙන කියොතින් වැඩේ ප්‍රශ්නය. මූලික අදහසක් තියෙනුන හරියටම අපි නැමිල ඉගෙන ගන්නවා කියන්නේ නැමිලයි ඉගෙන ගන්නවයි. ඒසලම ඉතින් මේ අර ලෙඩා නැමිලා යන්න එපා වෛද්‍යවරයා ගාවට ගියාට පස්සේ නේ මේ මොකද්ද මෙන්න මෙවට තියෙන මෙන්න මෙහෙම ලෙඩක් මෙහෙම එකක් මෙහෙම එකක් මෙහෙම එකක් කියලා කියන්නේ. අනේ එතකොට නැමිලා තමයි ඊට පස්සේ ඉගෙන ගන්නේ. අපි දැන් මෙයාට ඉගෙනගෙන නැමෙන්න ගියොතින් දැන් මෙයා සාමාන්‍ය මිනිස්සෙක් කියමු. එයා ඉතින් ආයි මේ මොකද්ද උසස් වෙන කරලා මේ වෛද්‍ය පීඨයට ගිහිලා ડોක්ටර් කෙනෙක් වෙනා ඒ ටික සිද්ධාන්තික ඉගෙනගෙන අනේ ඊට පස්සේ මට මෙහෙම ලෙඩක් තියෙන්නේ මම දැන් වෛද්‍යවරයා ගාවට යමු වෙන ඕන ඊටු ටිකකට කියලා කිව්වොත් අනේ අරක නිකන් ලෙඩා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉගෙනගෙන වෛද්‍යවරයට නැමෙන්න ගියා වගේ වැඩක් ඒතන.
එහෙමත් වෙන්න පුළුවන්. තව පැත්තක් තමයි අර බෙහෙත් ටිකක් ගැන මොනව හරි අහගෙන ගිහින් වෛද්‍යවරයා මොනව හරි කියනකොට නෑ ඔය බෙහෙත නෙමෙයි මේකයි හරි කියලා තර්ක කරන පැත්තට යන්න පුළුවන් නේද මේක හරියට දැනගන්න නැතුව.
අනේ හරි ඔව්. අපිට මූලික වශයෙන් ඉතින් අපිට තියෙනනේ ආ මේ ડોක්ටර් හොඳයි මේ ડોක්ටර් හොඳයි කියලා අපි ඉතින් අහලා තියෙනෝනේ. අර ඒ විමසු මූලික වශයෙන් තියෙන්න ඕන. හැබැයි ඉගෙන නැමිලා ඉගෙන ගන්නවා මිසක ඉගෙනගෙන නැමෙන්න ගියොතින් පොඩි ඒකේ අර අර වගේ නිකන් හරි කෘත්‍රිමයි ඒ කාරණේ වෙන්නේ නැහැ ඇත්තටම.
එහෙමයි. ඉතින් ඒ වුණාට ලොකු විශ්වාසයක් එන්න ඕන මේ මේ වෛද්‍යවරයා තමයි හරි කියලා නේද? තමන්ගේ රෝගේ සුව කරන්න මේ උදව් කරන්න පුළුවන් කෙනා කියලා එහෙම ඒ විශ්වාසෙ මම අර ඉස්සෙල්ලා බෝහන්සි කියපු අර වචන ටිකක් ගත්තේ අසරණ භාවය දැනෙන්න ඕන ඊළඟට අසරණ භාවයට පිහිට මෙතන තියෙන්නේ කියන දෙකම එකතු වෙන්න ඕන නේද?
අසරණ භාවය මත උනා නම් අපේ රවි මහත්මයා අච්චර රටක් දාලා යන්නේ නෑනේ පුකුසාති රජතුමා.
අන්න හරි දැන් අපි ඒ කාලේ ඔන්න රජවරු රජකම දාලා යනවා. සිටුවරු සිටුකම් දාලා යනවා. මේ ඔක්කොම තියෙන ඒවා අතහැරලා යනවා. මේ සල්ලිකාරයෝ තේරම අරවා මේවා තේරම අතහැරලා යනවා. රට්ටපාල ස්වාමීන් වහන්සේ නේද?
එහෙම අන්න හරි.
ඔව්. මහා ධනයක් අතහැරලා යන්නේ.
අන්න හරි.
රජකමත් අතහැරලා යනවනේ රජකුමාර. ඉතින් එහෙම වෙනසක් වෙන්න මේකේ මේ අර අපිට නම් ඉතින් මේ තියෙන ටික රැකගෙන තමයි මේක කරන්න ඕන මට්ටමකින්නේ ගොඩක් අය.
මම මේ ධර්ම සාකච්ඡාවට පොඩ්ඩක් ඔබට ගිහිල්ලා මේ කාරණයක් මතක කරලා මේක මගේ පෞද්ගලික අදහසක් මගේ පැත්තෙන් මේ හුවා දැක්වීමක් කියන කාරණේ. ඇත්තටම මගේ වයස කියන කාරණේ ටික තාම මේ වියපත්ම වෙලා නැහැනේ. ඉනිසා මට පොඩි මේ යවුන මදයත් යම් තරක යොබ්බන මද කියන කාරණය සන්තෘප්ත වෙන්න පුළුවන් යම් මට්ටමකට. ඊට පස්සේ මට පෞද්ගලික කාරණයක් මේක තම තමන්ගේ ජීවිතවලට යොමු කරගන්න කරගනිත්වා දානමාන ටික අවශ්‍ය ප්‍රතිපහසුකම් ටිකක් මට ජීවත් වෙන්න අවශ්‍ය මූලික කටයුතු මට තියෙනවා. මට
මම දන්න අහලා තියෙන විදිහට ඔබ වහන්සේට ඔක්කොම පහසුකම් තිබුණා. ඒ හොඳ පන්සලකුත් තිබුණා මාතර ඔක්කොම හම්බ වෙන. ඉතින් මටත් ඒ කාලේ ආරාධනා කළා වගේ මට මතකයි මේ ඒ පන්සලේ ඇවිල්ලා වැඩසටහන් තියන්න මේ හෝල් එකක් එහෙම තියෙනවා වගේ තියෙනවා රෝමා. ඉතින් දැන් මම දන්නවා ඔබ වහන්සේ ඒ සේරම අත්හැරලා ඇවිල්ලා ඉන්නේ.
ඉන්නවා කියන අන්න හරි ඒ කාරණාවන් එහෙමත් වුණා. දැන් මට හිතෙනවා දැන් මට රැකවරණයට ගුරුවරයෙකුත් ඉන්නවා කියලා. ඒ හැබැයි අපි රවි මහත්තයා මට පෞද්ගලිකව හැඟෙන කාරණේ තමයි අර පුක්කුසාති රජතුමාට දැනෙච්ච ඒ අසරණකම තාම මට දැනිලා නෑ කියලා මට තේරෙනවා. මොකද මට අර අර මේ දේවල් මට තියෙනවා වගේ කියලා හැඟීමකුත් තියෙනවා. මට ඉන්න පරිසරයකුත් තියෙනවා.
ඔන්න ඔය කරුණ තමයි මටත් මේ මේ මතු කරන්න අවශ්‍ය වුණේ අපේ ස්වාමීන් වහන්ස. දැන් අර අසරණ භාවය කියන එක මේ දැනුණත් තමයි අර වගේ ඕනකමක් එන්නේ නේද ස්වාමීන් වහන්ස? එහෙමයි.
ඒ ඒ අනේ ඒ ඒ අසරණකම ඒක බලන්න පොඩ්ඩක් මේ කොහෙන් හරි අපි සුරක්ෂිත බවක් මේ කියන්නේ අපි විවිධ පැටි කඩ වලින් අසරණකම් මෙහිමයි මෙහිමයි කියලා ඇති මේ කියන්නේ මෙහිම යම් තරමකට නොදෙනුනා නම් මේ පිටර මෙහිම බනහන්න හරි මෙහිම වෙන්නේ නැහනේ මේ ඒක කියන්නේ නමුත් මුකෙමන්න මගේ පැත්තට ඇවිල්ලා මගේ හදවතට මම තට්ටු කරන බැලුවටින් මට හිතෙනවා මාව රැකගන්න පිරිස හරි ඒ අවශ්‍ය සාධක ටික තියෙනවා කියලා. හැබැයිම අසරණකම කියන්නේ මම මගේ මගේ පැත්තට මගේ පැත්තේ මම පෞද්ගලිකව ගත්තද ඒ අසරණකම පෞද්ගලිකව මට ලොකුවට දැනෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒක මගේ
සයින්න්සයි ඒක හරි වැදගත් කරුණක්. ඒක දැන් මේ අපි දහම හොයන අයට මම හිතන්නේ මේ පහසුවෙන්